දේවපුතේ, එහෙමනම් අපි දැන් යමු වන්නේ මූලක්ෂණ සිතියම් ගැන දැනුම්වත් වෙන්නයි. මූලක්ෂණ සිතියමක් කියලා කියන්නේ පෘථුවියේ භෞතික හා සංස්කෘතික ලක්ෂණ ඇතුළත් කර සකස් කරන ලද සිතියමකට. ඒ අනුව භෞතික ලක්ෂණ විදිහට අපි හඳුන්වනවා ස්වභාව ධර්මයෙන්ම භූමිය මත නිර්මාණය වෙච්චි භූ විෂමතාව, ජලවහනය, ස්වභාවික වෘක්ෂලතා ආදී ලක්ෂණ. ඒ වගේම මේ භූමිය මත මිනිසා විසින් තනන ලද දේ අපි සංස්කෘතික ලක්ෂණ විදියට හඳුන්වනවා. ඒ අනුව ජනාවාස, භූමිය තුළ සිදු කරන භෝග වගාවන්, මහාමාර්ග දැල් රටාව, ඒ වගේම පරිපාලන මායිම්, අක්ෂාංශ දේශාංශ ආදී බොහෝ දේවල් මේ බුලක්ෂණ සිතීම තුළ අන්තර්ගත වෙනවා. ඔබට මේ සම්බන්ධයෙන් ඉදිරි පාඩම් වලදී වඩාත් හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වේවි. දේවපුතේ, ඉතින් අපි මීළඟට කතා කරන්න සූදානම් වෙනවා මේ බුලක්ෂණ සිතියමක තියෙන සුවිශේෂ ලක්ෂණ මොනවද කියලා. ඉන් එකක් තමයි යම් ප්‍රදේශයක තොරතුරු අලලා අඳුනු ලබන සිතියමක් තමයි මේ බුලක්ෂණ සිතියම කියලා කියන්නේ. එවැනි ප්‍රදේශයක තොරතුරු සමූහයක් මේ සිතියම තුළ නිරූපණය වෙනවා. තවත් ලක්ෂණයක් තමයි එම ප්‍රදේශයේ පරිමාණයකට අනුව කුඩා කරර තමයි සිතියමේ දක්වලා තියෙන්නේ. ඒ නිසාම ඒ සිතියම අපිට අධ්‍යයනයට ලක් කරන්නට පහසු වෙනවා. තවත් කරුණක් තමයි භූමියේ තියෙන විෂමතා ලක්ෂණ පෙන්වන්නට සමෝච්ච රේඛා යොදා ගැනීම. ද්වීපතේ සමෝච්ච රේඛා කියලා කියන්නේ මිනුම් උපකරණ සහිතව යම්කිසි ක්ෂේත්‍රයට ගොස් මිනුම් කරලා ලබා ගන්නා තොරතුරු සංඛ්‍යා දත්ත අනුව සමාන උස තියෙන ස්ථාන යාකරා අඳිනු ලබන සිතියමකට අපි කියනවා, අඳිනු ලබන රේඛා සමූහයට අපි කියනවා සමෝච්ච රේඛා කියලා. බුලක්ෂණ සිතියමක නිරූපණය වන සමෝච්ච රේඛා දෙකක් අතර පරතරය, නැත්නම් අපි කියන අන්තරය මීටර් 20ක් වෙනවා. ඒකත් ඔබ හොඳින් මතකයේ තබා ගන්නට ඕන. ඒ අපේ ඉදිරි පාඩම් වලට ඉතාම වැදගත් වෙන බැවින්. ඒ වගේම අපිට තවත් ලක්ෂණයක් සඳහන් කරන්න පුළුවන් මේ ආකාරයට. භූමියේ විවිධ ලක්ෂණ පෙන්වීමට ඒ අයුරින්ම හැකියාවක් සිතියමකට නැහැ. ඒ නිසා සිතියම් නිර්මාණය කිරීමේදී ඒ වෙනුවට සම්මත කරගත් වර්ණ සංකේත භාවිතා කරනවා. දේවපුතේ, ඔබට ඔබගේ පෙළ පොතෙහි 142 වෙනි පිටුවට යොමු වෙන්නට පුළුවන් නම් ඔව්, එහි වීවගාව කොළපාටින්ද, ප්‍රධාන මාර්ග රතුපාටින්ද, ගංගා, වැව් ආදී ජලවහන ලක්ෂණ නිල් පාටින්ද දක්වලා තියෙනවා පෙන්වන්නට පුළුවන්. පෙන්වෙ ඇති. එහෙමනම් දේවපුතේ, ඒකෙන් පෙන්눔 කරන්නේ මේ වර්ණවලින් භූමියේ තියෙන සමහර තොරතුරු අපි නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම මේ බූලක්ෂණ සිතියමක තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි ස්ථාන දෙකක් අතර දුර පෙන්වීමේ හැකියාව. මේ බූලක්ෂණ සිතියමක පරිමාණය කිලෝමීටර් 1ක් සමානයි සෙන්ටිමීටර් 2ක් නිසා ඒ ඕනෑම ස්ථානයකට තියෙන දුර කිලෝමීටර් වලින් ගණනයට ලක් කරොත් අපිට එහි සෙන්ටිමීටර් කීයක් තියෙනවද කියලා මැනගන්න පුළුවන්. ඒ වගේම සෙන්ටිමීටර කීයක දුරක්ද මේ මහා මාර්ගයේ තියෙන්නේ කියලා අපි මැනගත්තොත් අපිට පුළුවන් එහි කිලෝමීටර් කොච්චරක් තියෙනවද කියලා පෙන්වන්න. ඉතින් මෙන්න මේ වගේ නිවැරදි දුර පෙන්වීම සහ ගණනය කිරීමට හැකිවීමත් මේ සිතියම්වල සුවිශේෂම ලක්ෂණයක් වෙනවා. තවත් ලක්ෂණයක් තමයි විවිධ භූ ලක්ෂණවල පැතිරීම. ඒ කියන්නේ ව්‍යාප්තිය, ඒ වගේම විශාලත්වය පෙන්වීමට හැකිවීම. නිදසුනක් විදිහට මේ ප්‍රදේශයේ තියෙන වගාවක් වෙන්නට පුළුවන්, පාෂාණ උද්ගතයක් වෙන්නට පුළුවන්. එහි ව්‍යාප්තිය කොයි දිශාවටද, ඒ වගේම කොච්චර ප්‍රමාණයක භූමි ප්‍රදේශයක පැතිරලා තියෙනවද, ඒ විශාලත්වය කොච්චරක්ද වෙනවද කියන එක ගණනයටලා කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංකීර්ණ ලක්ෂණ සහිත භූමි ප්‍රදේශයක් සරල තොරතුරු සහිතව ඉදිරිපත් කිරීම. දේ පුතේ, අපි ඊළඟට යමු භූ ලක්ෂණ සිතියමක ප්‍රයෝජන මොනවද කියලා. ඇත්තටම භූ ලක්ෂණ සිතියමක් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඔබ පෙළපොතේ 10 ශ්‍රේණියේ පෙළපොතේ 142 පිටුවට යොමු වුණොත් එහි ඇති සිතියම ඔබට දකින්නට ලැබේවි. මේ භූ ලක්ෂණ සිතියමේ යම්කිසි ප්‍රදේශයක් පිළිබඳව සමස්ත අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔබට දිස්සෙන ඔම ප්‍රදේශයේ සමස්ත අදහසක් ඔබට ලබා ගන්නට පුළුවන්. බලන්න එහි බහුල වශයෙන්ම කොළපැහැය දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රදේශය වැඩි වශයෙන් විවගාව සිදු කරන ප්‍රදේශයක්. එසේම මේ සිතියම් ප්‍රදේශයේහි මහා මාර්ග ඒකරාශී වෙච්ච ස්ථානයක් තියෙනවා. එකට සම්බන්ධ වෙන ස්ථානයක් තියෙනවා. බලන්න ඒ ස්ථානයේ ආශ්‍රිතව කළු පැහැති කොටු, ඒ කියන්නේ ජනාවාස විශාල ප්‍රමාණයක් ඒකරාශී වෙලා තියෙනවා. ඒ නිසා අපිට නිශ්චය කරන්න පුළුවන් මේ ප්‍රදේශය නාගරික ලක්ෂණ දක්වන ප්‍රදේශයක් විදියට. ඒ වගේම මේ සිතියම් ප්‍රදේශයේහි බොහෝ සමෝච්චරේකා හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ ප්‍රදේශය වැඩි වශයෙන් තැනිතලා වලින් සමන්විත වූ භූමි ප්‍රදේශයක් විදියට. ඉතින් ඔයාදී විදියට ඒ භූමි ප්‍රදේශය පිළිබඳ සමස්ත අවබෝධයක් අපිට ලබාගත හැකිවීම මේ භූ ලක්ෂණ සිතියමක තියෙන විශේෂ ප්‍රයෝජනයක්. හොඳයි. ඒ වගේම තොරතුරු අතර සම්බන්ධතාවය දැන ගැනීමට භූ ලක්ෂණ සිතියමක් ඉතාමත් ප්‍රයෝජන වෙනවා. ඒ අනුව භෞතික හා භෞතික ලක්ෂණ අතර සම්බන්ධතාවය හඳුනා ගන්නට පුළුවන්. නිදර්ශනක් විදිහට නිම්නයක් ඔස්සේ ගංගාවක් ගලාගෙන යනවා. එහිදී නිම්නය කියලා කියන්නේ භෞතික ලක්ෂණයක්. ඒ වගේම ගංගාව කියලා කියන්නේත් භෞතික ලක්ෂණයක්. ඉතින් මේ භෞතික ලක්ෂණ දෙක අතරේ සම්බන්ධතාවය ගංගාව ගලාගෙන යන්නේ නිම්නය ඔස්සේ. ඒ වගේම කඳු ප්‍රදේශ ආශ්‍රිතව වනාන්තර ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙමනම් කඳු කියන්නේත් භෞතික ලක්ෂණයක්, වනාන්තර කියලා කියන්නේත් භෞතික ලක්ෂණයක්. ඒ නිසා මේ දෙක අතර සම්බන්ධතාවය අපිට හඳුනා ගන්නට පුළුවන්. එසේම භෞතික තොරතුරු හා මානව ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධ කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. අපි නිදසුනක් ගතහොත් කඳුකර ප්‍රදේශයක ගොවියෙක් තේවගා කරනවා. සිතියමක ඒ බව දක්වලා තියෙනවා. ඒ වගේම එම සිතියමේම ගංගා නිම්නය ආශ්‍රිතය මේ ගොවියා වගා කරලා තියෙන වී. බලන්න ඒ අනුව කඳුකරයට තේවගාවත්, ඒ වගේම ගංගා නිම්නයට විවගාවත් යොදාගත්තේ ඒ භෞතික තොරතුරට අනුව මානව ක්‍රියාකාරකම සිදු කරපු නිසා. ඒ නිසා අපිට මේ දෙක අතර සම්බන්ධතාවය හඳුනගන්නට පුළුවන්. හොඳයි. ඒ වගේම සංස්කෘතික ලක්ෂණ හා තවත් සංස්කෘතික ලක්ෂණ අතරත් සම්බන්ධතාවය බුලක්ෂණ සිතියමකින් පෙන්වන්නට හැකිවීම ප්‍රයෝජනයක් වෙනවා. අපි නිදසුනක් ගත්තොත් මාර්ග ජාලය අනුව ජනාවාස ව්‍යාප්ත වී තිබීම. මොකද මහා මාර්ග ඒකරාශී වන ස්ථානවල හොඳ පහසුකම් තියෙනවා. මාර්ග පහසු ඉතා හොඳින් පවතින නිසා ජනතාව ඒ ප්‍රදේශ කරා ඒකරාශී වෙනවා. ඒ නිසා ජනාවාස බිහිවීම සිද්ධ වෙනවා. තවත් ප්‍රයෝජනයක් අපි හඳුනාගනිමු. පරිපාලන මායිම් වලින් වෙන් වූ ප්‍රදේශ හඳුනා ගැනීම මේ බූලක්ෂණ සිතියමක ප්‍රයෝජනයක් වෙනවා. ඒ අනුව පළාත්, දිස්ත්‍රික්ක, නගර ආදිවල පරිපාලන මායිම් ආශ්‍රිත කරගෙන අපිට යම්කිසි ප්‍රදේශයක තියෙන බූලක්ෂණ විස්තර කරන්නට පුළුවන්. තවත් බූලක්ෂණ සිතියමක තියෙන ප්‍රයෝජනයක් තමයි දීපුතේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නට හැකියාව තියෙනවා. අපි උදාහරණයක් ගමුකෝ. මහා මාර්ගයක් ඉදිකිරීමේදී කඳු බාධක මගහරවා ගැනීමට, ඒ වගේම වනාන්තර තියෙනවා නම් ඒ වනාන්තරවලට හානි නොවන පරිදි මහා මාර්ගයේ ඉදිකිරීම සඳහා මුලින්ම සැලසුම් කරන්නේ සිතියමක් ඇසුරු කරගෙන. ඒ අනුව තමයි මාර්ගයේ ගමන් මාර්ගය තීරණය කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට බූලක්ෂණ සිතියමක ප්‍රයෝජන රසක් අපිට හඳුනගන්නට පුළුවන්. ඉතින් එහෙමනම් අපි දැන් මෙතෙක් වෙලා ඉගෙනගත් තොරතුරු ඇසුරු කරගෙන පුංචි අභ්‍යාසයක යෙදෙමු. මම මුලින්ම ඔබට දෙනවා හිස්තැන් පිරවීමක්. ඒ අභ්‍යාසය නම් ඔබට මේත් එක්කම සිදු කරන්නට පුළුවන්. මේ වෙලාවේදීම සිදු කරන්නට පුළුවන්. හොඳයි. එහෙමනම් ලියාගන්න ප්‍රශ්නාංක 1. මුලින්ම තියන්න හිස්තැනයක්. සිතියම්වල ලක්ෂණයක් වන්නේ සංසන්දනය කිරීමේ හැකියාවෙන් යුක්ත වීමයි. දෙවන ප්‍රශ්නය සංචාරකයෙකුගේ පරිහරණය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ හිස්තැනක් සිතියමයි. තුන්වෙනි ප්‍රශ්නය තේමා සිතියමක් හා බූලක්ෂණ සිතියමක ප්‍රයෝජන සසඳන්න. හොඳයි දරුවනි, දැන් ඔබ පෙළ පොතේ 144 පිටුවට පෙරලා ගන්න. ඔබගේ අවබෝධය පහසු වීම සඳහා එසේ කරන්න. මම මුලින්ම සඳහන් කළා බූලක්ෂණ සිතියමක් කියලා කියන්නේ කුමක්ද, ඒවයි ලක්ෂණ හා ප්‍රයෝජන මොනවද ආදී තොරතුරු සම්බන්ධයෙන්. ඒ වගේම දුවේ පුතේ, දැන් අපි බූලක්ෂණ සිතියම ගැන තවදුරටත් කතා කරමු. සිතියමක් කියලා කියන්නේ යම් පරිමාණයකට අනුව භූමිය හා එහි ලක්ෂණ කුඩාකර අඳින ලබන සටහනක්නේ. ඒ බව ඔබ දන්නවා. දැනට ශ්‍රී ලංකාවේ භාවිත කරන බූලක්ෂණ සිතියම තමයි මෙට්‍රික් සිතියම. 1980 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකා මිනුම් දෙපාර්තමේන්තුව නැත්නම් මිනුම් දෝරු දෙපාර්තමේන්තුව මගින් මෙට්‍රික් සිතියම් සකස් කරන්නට යෙදුණා. ඒ අනුව මේ මෙට්‍රික් සිතියමක පරිමාණයේ විදිහට දැක්වෙන්නේ 1:50,000ක්. ඒ කියන්නේ මේ සිතියම් වල භූමිය මත පිට කිලෝමීටර 1ක් දැක්වෙන්නේ සෙන්ටිමීටර 2කින්. තවත් විදිහකට කිව්වොත් සැබෑ භූමියේ සෙන්ටිමීටර 50,000ක ප්‍රදේශයක් සිතීමේ දැක්වෙන්නේ සෙන්ටිමීටර 1ක් විදිහට, නැත්නම් 1ක් තුල. සෙන්ටිමීටර 50,000 කියලා කියන්නේ කිලෝමීටර වලින් නම් භාගයක්. එනම් මීටර් වලින් නම් 500ක්. එහෙමනම් සිතීමේ සෙන්ටිමීටර 1ක් සමාන වෙනවා සැබෑ භූමියේ කිලෝමීටර භාගයකට. ඒ නිසා සෙන්ටිමීටර 50,000ක. එහෙමනම් දූල පුතාලට තේරෙවි කිලෝමීටර 1ක් පෙන්වීමට සෙන්ටිමීටර 50,000 දෙකක් අවශ්‍යයි. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයක් කියලා කියන්නේ කිලෝමීටර භාගයක් නම් කිලෝමීටර 1ක් කියලා කියන්නේ සෙන්ටිමීටර 2ක් නේ. එහෙමනම් සෙන්ටිමීටර 50,000 දෙකක් තමයි කිලෝමීටර 1ක් වෙන්නේ. එහෙමනම් දීපුතේ ඔබ හොඳට සිතට ගන්නට ඕන කිලෝමීටර 1ක් සමානයි සෙන්ටිමීටර 2ක් විදිහට තමයි මෙට්‍රික් සිතියම් වල දුර සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම දීපුතේ ඔබ දන්නවා දැනටමත් ශ්‍රී ලංකා භූමියේ වැඩිම දුර සටහන් කරන්නේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දුරුතුඩුව දක්වා. ඒ කිලෝමීටර 432ක් ලෙස. ඒ කියන්නේ සෙන්ටිමීටර වලින් බැලුවොත් කිලෝමීටර 432ක්. ඒ කියන්නේ එම දුර සෙන්ටිමීටර වලින් බැලුවොත් කිලෝමීටර 432 දෙකින් වැඩි කරන්නට ඕන. මොකද කිලෝමීටර 1ක් කියලා කියන්නේ සෙන්ටිමීටර 2ක් නේ. එහෙමනම් කිලෝමීටර 432 අපි දෙකින් වැඩි කරන්නට ඕන. ඒ අනුව මුළු සෙන්ටිමීටර ගණන සෙන්ටිමීටර 864යි. එහෙමනම් ශ්‍රී ලංකාවේ පේදුරුසුටුවේ සිට දෙවුන්දුරුතුඩුව දක්වා මේ 1:50,000 පරිමාණයට අනුව නම් සෙන්ටිමීටර 864ක් දිග සිතියමක් තමයි අපිට ලැබෙන්නේ. එම දුර ප්‍රමාණය අපි මීටර වලින් ගණන් බැලුවොත් මීටර 8.64ක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පළල කොළඹ සිට සංගමන් කන්ද තුඩුව දක්වා දුර කිලෝමීටර 24ක් වෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර වලින් බැලුවොත් කිලෝමීටර 224 වැඩි කරනවා අපි දෙකෙන්. එතකොට එම ප්‍රමාණය සෙන්ටිමීටර වලින් 448ක් වෙනවා. මේ සෙන්ටිමීටර 448ක් වන දුර මීටර වලින් ගතහොත් මීටර 4.48ක් වෙනවා. ඔන්න දුවේ පුති, එහෙමනම් ඔබට දැන් තේරෙන්නට ඕනේ ලංකාවේ සිතියම ඒ විදිහට ඇන්දොත් මීටර 8.64ක් දිග සහ මීටර 4.48ක් පළල සිතියමක් ඔබ අතට ලැබෙනවා. මේ තරම් විශාල සිතියමක් පරිහරණය කරන්නට අසීරුයි. ඒ නිසා පරිහරණය කරන්නට පහසු වෙන විදිහට මේ ලොකු සිතියම කොටස් 92කට බෙදලා මුද්‍රණය කරලා තිබෙනවා. ඒ අනුව ඒ විදිහට කොටස් කරන ලද එක් සිතියම් කොටසක දිග කිලෝමීටර් 40කුත් පල්ලල කිලෝමීටර් 25කුත් වෙනවා. දුවේ පුතේ, දැන් අපි ආපහු මතක් කරගන්නවා කිලෝමීටර් 1ක් කියලා කියන්නේ සෙන්ටිමීටර් වලින් බැලුවොත් එහෙම සෙන්ටිමීටර් 2ක්. දැන් ඔබ ඔබේ 147 වෙනි පිටුව පෙරලගත්කොත් පෙරපොතෙහි ඔබට පෙන්눔 කරනවා එහි මේ සිතියම් 92කින් සමන්විත ශ්‍රී ලංකාවේ සිතියම. දැන් මම ඔබට සඳහන් කළේ ඒ එක කොටුවක තියෙන දිග පළල ගැනයි. එහෙමනම් මේ සිතියමක වර්ගඵලය ගණනය කරන්නට දැන් ඔබට හැකි වේවි. කොහොමද අපි වර්ගඵලය සොයන්නේ? දිග වැඩි කිරීම පළල යන සූත්‍රයට අනුවනේ. එහෙමනම් දුල පුතල ගණන් හදලා බලන්නකෝ වර්ග ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඔව්, වර්ග කිලෝමීටර 1000ක් නේද? ඔව්. ඒ වගේම ඔබ දන්නවා 1:50,000 සිතියම් වල කිලෝමීටර 1ක් කියලා කියන්නේ සෙන්ටිමීටර 2ක්. එහෙම බැලුවොත් සිතියම් කොටසේ දිග කිලෝමීටර 40ක්. ඒ කියන්නේ කිලෝමීටර 40 වැඩි කරන්න ඕනේ 2කින්. එවිට පිළිතුරු වන්නේ සෙන්ටිමීටර 80ක්. සිතියම් කොටසේ පළල කිලෝමීටර 25යි කියවනේ. එහෙමනම් මේ කිලෝමීටර 25 දෙකින් වැඩි කරන්නට ඕන. එතකොට සෙන්ටිමීටර 50ක් වෙනවා. එහෙමනම් දුවේ පුතේ, දැන් අපේ සිතියමේ දිග හා පළල සෙන්ටිමීටර වලින් බැලුවොත් සෙන්ටිමීටර 80ක් දිග, සෙන්ටිමීටර 50ක් පළල සිතියමක් තමයි තිබෙන්නේ. එහෙමනම් දැන් අපි එහි වර්ගඵලය සෙන්ටිමීටර වලිනුත් සොයා බලමු. දිග වැඩි කිරීම පළල කියන සූත්‍රයට අනුව යොදලා පිළිතුරු කීයද කියලා බලන්න. ඔව්, 80 වැඩි කිරීම 50. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර 4000ක්. එහෙම නේද? ඉතින් මේ වර්ග සෙන්ටිමීටර 4000, එහෙම නැත්නම් වර්ග කිලෝමීටර 1000ක භූමි ප්‍රදේශය අයත් වන සිතියමෙහි ආකෘතියක් ඔබට පෙළපොතේ 144 වෙනි පිටුවේ දක්වලා තියෙනවා. දුල පුතාලා, ඒ පිළිබඳව අවධානය යොමු කරනවා නම් දැන් හොඳයි. මෙම ආකෘති සිතියමෙහි ව්‍යුහය ගැන අපි බලමු. ඒ කියන්නේ සැකැස්ම පිළිබඳව. මේ සැකැස්මේ ප්‍රධාන කොටස් තුනක් ඔබට හඳුනා ගන්නට පුළුවන්. ඉන් එකක් තමයි මේ වටතීරුව කියලා කියන්නේ. අපි කියන ඔකට පර්යන්තය කියලත්. ඒ වගේම තවත් කොටසක් තියෙනවා ඇතුළු මායම් තීරුව නමින්. සිතීමේ විශාල භූමි ප්‍රදේශයක් අයත් වන මධ්‍ය කොටස සිතීමේ මුහුණත විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔය සිතීමේ සැබෑ සීමාව විදිහට හඳුන්වන්නේ අපේ සැබෑ භූමි ප්‍රදේශය, නැත්නම් සිතීමේහි වර්ණවත් කොටසේ සීමාව කියන අදහසයි. ඉතින් දුවේ පුතේ, එහෙමනම් දැන් අපි මේ බූලක්ෂණ සිතියමේ දැක්වෙන ඇතුළු මායම් තීරුව වෙත යොමුයමු. මේ කොටසෙහි සඳහන් වන්නේ අක්ෂාංශ දේශාංශ අගයන්. ඒ කියන්නේ ජාත්‍යන්තර ඛණ්ඩාංක. ඒ වගේම ජාතික කණ්ඩාංක කොටුදැලෙහි නැත්නම් කුටුසැලැස්මෙහි කණ්ඩාංක අගයන්. ඒ වගේම මාර්ගවල ගමනාන්තය හා ඒවට ඇති දුර සටහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයේදී දුල පුතාලට ඉදිරි අභ්‍යාසවලදී වැඩිදුර අවබෝධයක් ලබා ගන්නට හැකි වෙනවා. එහෙමනම් අපි දැන් යොමු වෙමු මේ බූලක්ෂණ සිතියමක අන්තර්ගත කරලා තියෙන තොරතුරු, එහෙම නැත්නම් ඇතුළත් වන තොරතුරු මොනවද කියලා හඳුනා ගන්නට. තේපුති, මේ තොරතුරු වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ සඳහා ඔබට පෙළ පොතේ 140 වෙනි පිටුව උදව් කරගන්නට පුළුවන්. එහි සඳහන් කරලා තියෙනවා 150,000 බූලක්ෂණ සිතියමෙහි කොටස් දෙකක්. ඒ කියන්නේ පරයන්තයේ තොරතුරු, ඒ වගේම මුහුණත තොරතුරු. දැන් මේ පරයන්තයේ තොරතුරු අපි හඳුනා ගන්නට ඕන. එහි වටතීරුව දෙස බලන්න. මේ වටතීරුවේ ඉහළ කොටස හා පහළ කොටස විදියට කොටස් දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්. දුල පුතාලට එහි ඉහළ කොටසෙහි ඇතුළත් කරලා ඇති තොරතුරු තුනක් තියෙනවා. ඒ තමයි ඒකින ස්ථානයේ දක්වනවා සිතියම් වර්ගය. එහි සඳහන් කරලා තියෙනවා 150,000 බූලක්ෂණ සිතියම ශ්‍රී ලංකාවේ. ඒ විදිහට. ඒ වගේම B අක්ෂරයෙන් දැක්වෙන ස්ථානයේහි එම සිතියමෙහි නම. එනම් මේ සිතියම කුමන ප්‍රදේශයක් පෙන්නුම් කරනවාද කියන එක. ඒ වගේම සිතියමෙහි C අක්ෂරයෙන් දැක්වෙන ස්ථානයේහි සඳහන් වෙන්නේ සිතියම් අංකය. ඒ කියන්නේ ඔබ දැන් හඳුනාගත්ත ශ්‍රී ලංකා සිතියමෙහි සිතියම් කොටස් 92ක් දක්වලා තියෙනවා. එයින් ඔබ අතේ තියෙන සිතියම් කොටස කීවෙනි සිතියම් කොටසද කියන එක පිළිබඳව තමයි එතෙන්දී සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි යොමු වෙමු පහළ වටතීරුව කියන කොටසට. මේ කොටස වඩා පළලින් යුක්තයි. එහි තොරතුරු සමූහයක්ම ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව පරිමාණය, දිශාව, යාබද්ධ සිතියම් දක්වන සටහන, ඒ වගේම පරිපාලන මායිම් දක්වන සටහන, ඒ වගේම සූචකය. දැන් මේ සූචකය කියලා කියන්නේ සිතියම් මුහුණදී තියෙන තොරතුරු මොනවද කියලා කියන්න අපි හඳුනාගත යුත්තේ මේ සූචකයේ දක්වලා තියෙන සම්මත වර්ණ හා සංකේත ඇසරින්. මෙම සූචකය අපි යතුර විදිහටත් හඳුන්වනවා. එහෙමනම් දේපුති, දැන් අපි හඳුනාගත්ත බූලක්ෂණ සිතියමක සඳහන් වන පරයන්ත තොරතුරු මොනවද කියන එක.